கரு லசந்தா அழகிய வண்ண
காலே ஸ்டைம்
விசாய் விசாய் தியனா 20 மினிட்ஸ்
நியோஜகாரக சபா சபாபத்துமணி அத අපේ රටේ ඉතාමත් වැදගත් අමාත්‍යංශ දෙකක කාරක සභා අවස්ථාවේදී අදහස් කීපයක් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මුලින්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ ආයතන දෙකක් පිළිබඳව පමණක් කරුණු සඳහන් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු සංස්ථාව යටතේ මමත් අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයේදී විශේෂයෙන්ම අපේ කොළඹ ප්‍රදේශයේ තිබෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සියලුම දෑ එකම ස්ථානයකදී මිලදී ගැනීම සඳහා පෑලියගොඩ සීසිටි නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරලා ඒක අතරමඟ දැන් එන හිටලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින්නේ ඒක විශේෂයෙන්ම හොඳ ව්‍යාපෘතිය. විශේෂයෙන්ම අපේ රටේ නගර සංවර්ධනයේ පැත්තෙන් ගත්තත් මේ වන විට කොළඹ මැනින් වෙළඳපොළ තව මාස කීපයකින් පෑලියගොඩට යනවා. කලින් මාළු වෙළඳපොළ ගිහිල්ලා තිබෙන්නේ. ඒ අනුව ගල්වල ආශ්‍රිතව තිබෙන ඉදිකිරීම් වලට අදාළ ඒව සහ යම් කෙනෙකුට නිවසක් ඉදිකිරීමේදී ඒ අවශ්‍ය කරන සියලුම භාණ්ඩ හා සේවාවන් එකම වහලයක් යටතේ ලබා ගැනීමේ අරමුණක් ඇතුව තමා මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා ඉදිකිරීම් කටයුතු මේ වන විට එන හිටලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරලා කඩිනමින් මේක විවෘතකරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශය යටතේ තිබෙන ඉදිකිරීම ආයතන විශේෂම ඉඩම් ඉංජිනේරු සංස්ථාව ඒ වගේම SLRDC ඒ ආයතනය අපේ රටේ රජයේ කර්මාන්ත ශාලාව අපේ රටේ මං හිතන්නේ ඉතිහාසයේ විවෘත ආර්ථිකයේමට පෙර අපේ රටේ සමස්ත ඉදිකිරීම් කළේ මේ ආයතන. නමුත් විවෘත ආර්ථිකයත් සමගම ඒ ඇති වූ තරණකාරී වෙළඳපොළ තුළ මේවා විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. නමුත් ඒ ආයතනවල දක්ෂතාවයේ හැකියාව මොනම ආකාරයකවත් අඩු වෙලා නැහැ. ඒක නිසා අපේ රටේ විශේෂම රජයේ ඉදිකිරීම් කටයුතුවලදී මේ ආයතන තුනෙන් දැනට වඩා වැඩි දායකත්වයක් අනිවාර්යයෙන්ම ලබා ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශය යටතේ තිබෙන තවත් ආයතනයක් තමයි ගොඩනැගිලි දෙපාර්තමේන්තුව. දැන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුවත් ඉදිකිරීම් ආයතනයක් බවට විශේෂයෙන්ම පත් වෙලා තිබෙනවා. ගොඩනැගිලි දෙපාර්තමේන්තුවත් බොහෝ විට අද රජයේ කාර්යාල රජයේ ආයතනවල ඉදිකිරීම් කොන්තරත් ක්‍රමය යටතේ ඉදිරිපත් වෙලා ලබාගෙන ඒ අය ඉදිකිරීම් කටයුතු වලට තම අවධානය යොමු කරලා තිබෙන්නේ. මේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ මීට වඩා වැඩි වගකීමක් අද රට වෙනුවෙන් ඉටු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අද අපේ රටේ විශේෂයෙන්ම මේ ඉදිකිරීම් කටයුතු වලට මිල ගණන් එහෙම නැත්නම් ක්‍රේඩ්ස් එක් එක් වැඩ සඳහා හඳුන්වා දෙන්නේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව. එතකොට ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සෑම වර්ෂයකම ලබා දෙනවා මේ ඉදිකිරීම් අංශයේ විවිධ ශේෂ්‍රවල ඒ මිල ගණන්. ඒ මිල ගණන් අනුව තමයි හරිනම් අපේ රටේ දෙපාර්තමේන්තු අමාත්‍යංශ සහ පළාත් පාලන ආයතන පළාත් සභා කටයුතු කළ යුතු වන්නේ. ඉතින් එහෙම කටයුතු කරනවාද නැද්ද ඒ පිළිබඳව පසුවිපරමක් මහිතන්නේ අද සිදුවීමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රජයේ මුදල් විශාල වශයෙන් මහිතන්නේ නැති වෙනවා රටේ ජනතාවට රටට. මේ තත්ත්වෙ නිසා මේ ඇස්සමේන්තු ක්‍රියාවලිය තමයි සෑම ඉදිකිරීමකම මුල් වෙන්නේ. ඒ නිසා දැනට වඩා ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ අයට ප්‍රධානම කාර්යභාරය ඒ අයත් කොන්ත්‍රාත් කිරීමේ ආයතනයක් බවට පත් කිරීම නෙමෙයි, මේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ නියාමනය පිළිබඳව විශේෂම ඇස්සමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලියේදී දැනට වඩා වැඩි කාර්යභාරයක් වගකීමක් අනිවාර්යෙන්ම මේ දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අද මේ විවාදයට ගන්න බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ සංස්කෘතික අමාත්‍යාංශයට අදාළ ප්‍රධානම වැදගත් කරුණු දෙකක් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දශක ගණනාවකට පෙර කළ යුතු කරුණු දෙකක් පිළිබඳව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එතුමාගේ මැදිහත්වීම තුළින් කටයුතු කරලා තිබෙනවා. ඉන් පළමුවෙනි එක තමා විශේෂයෙන්ම 1818 ඒ කැරැල්ලේදී ඒ ජාති ද්‍රෝහීන් විදිහට නම් කරපු අය අද වෙනකම් මේ වර්ෂයේ වෙනකම්ම මං හිතන්නේ ඒ ගැසට් පත්‍රයේ වළංගු තත්ත්වයේ තමයි තිබුණේ. අපේ රටේ ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගැසට් පත්‍රය තිබෙනවා. රට වෙනුවෙන් කටයුතු කළත් ඒ අය හඳුන්වා දීමක් කළේ රාජද්‍රෝහීන් විදියට. ඒ වගේම අපේ රටේ බෞද්ධ ජනතාව ත්‍රිපිටකය පිළිබඳව මේ පිළිබඳව විශේෂයෙන් බුදුදහම තුළ පසුගිය යුග කීපය තුළදී විවිධ අර්ථකථනයන් විවිධ ආකාරයෙන් ඒ දකින්න අහන්න ලැබුණා. මේ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. එම නිසා මේ පිළිබඳව අපි ආගම දහමට සම්බන්ධව නීති රීති වලින් මේවා සීමා පනවන්න මෙවැනි කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මං හිතන්නේ විශේෂයෙන්ම මේ බුදුදහම පිළිබඳව විවිධ අර්ථකථනයන් ඉදිරිපත් වීම නිසා යම්කිසි ආකාරයක නීතිමය රාමුවක අවශ්‍යතාවය අපේ රටේ එන්න එන්නම වැඩි වෙමින් තිබුණා. එවැනි අවස්ථාවකදී තමා විශේෂයෙන්ම ජාතික උරුමයක් බවට මේ ත්‍රිපිටකය නම් කරන්න කටයුතු කළේ. දැන් මේ අවස්ථා දෙක පිළිබඳවම අපි බලපුවාම අපට හිතෙනවා ඇයි මේ දක්වා මේව නොකළේ කියලා. මේ කටයුතු දෙක සඳහාම භාණ්ඩාගාරයෙන් මුදල් අවශ්‍ය වුණේ නැහැ. අපේ රටේ විශේෂම නිදහසෙන් පස්සේ අපි මේ 73 වෙනි අයවැය ඉදිරිපත් කරන්නේ. මේ අයවැය වල 73 දීම සංස්කෘතිය, අපේ රටේ ඉතිහාසය, බුදුදහම ඇතුළු අනිකුත් ආගම් වෙනුවෙන් විවිධ ප්‍රතිපාදන මුදල් සෑම වර්ෂයකදීම වෙන් කළා. ප්‍රතිපාදන මුදල් වෙන් කරලා තමයි රජයේ විසින් යම් යම් කටයුතු අනිවාර්යෙන්ම ඉටු කළේ. නමුත් ප්‍රතිපාදන මුදල් අවශ්‍ය නොවන මේ දක්වා මේ රට තුළ නොකරපු මේ කාර්යයන් දෙක මං හිතන්නේ ප්‍රතිපාදන මුදල් ලබා දීලා ඒ කරපු ඒ සියලුම කටයුතු වලට වඩා මං හිතන්නේ උසස් කියන එකයි මා පෞද්ගලිකව මේ පිළිබඳව දකින්නේ. ඉතින් මේ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාට, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ කටයුතු දෙක පිළිබඳව නායකත්වය ලබාගෙන කිරීම පිළිබඳව අපි නිහතමානීව අපේ ගෞරවය අපි එතුමාට ලබා දෙන්න ඕනේ. ඒ ගෞරවය අපි එතුමාට පළ කරන්න ඕනේ. ඉතින් මේක තවත් ඉදිරි පියවරයන් විදිහට විශේෂයෙන් මේ 1818 ඒ ජාති ද්‍රෝහීන් විදිහට නම් කරපු අවස්ථාවේදීම ජන ක්‍රීඩා විදිහට එවැනි ඒ අංගම්පර ක්‍රීඩාව වැනි ඒවත් ඒ තහනම් විදිහට තමයි තිබුණේ. අද ඒවත් නිවැරදි වෙමින් පවතින. ඒ වගේම ජාතික උරුමයක් විදිහට මේක සීමා කරන්න නැතුව ලෝක මට්ටමින් මේ පිළිබඳව යම්කිසි ඒ தத்துவයක් ඇතිකිරීම සඳහා තවත් ඉදිරි පියවරයන් තැබීම පිළිබඳව අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සතුටු විය යුතුව තිබෙනවා. ලෝකයේ තිබෙන රටවල් අතුරින් අපේ රටත් අනිකුත් රටවල් අතර වෙනස්කම් බොහොමයක් තිබෙනවා. ඒ වෙනස්කම් අතර ප්‍රධානතම වෙනස තමයි අපේ රටට ලිඛිත ඉතිහාසයක් තිබීම. ලෝකයේ අනෙක් දියුණුවයි සැලකෙන රටවල් වල රට දියුණු වුණත් එවැනි ලිඛිත ඉතිහාසයක් නැහැ. නමුත් අපේ රට ඒ ඉතිහාසයේ අතින් අපි පොහොසත්. අද විශේෂයෙන්ම මේ විවාදයට ගන්න අමාත්‍යාංශය තුල මේ පිළිබඳව ප්‍රධාන ආයතන තුනක් විදිහට ලේකම් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කෞතුකාගාරය, ඒ වගේම අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අර අපේ රටේ ජාතික උරුමයක් බවට පත් කළා වගේම ඒ වගේම අපේ ඒ එවැනි වගකීම් කටයුතු කළා වගේම දශක හතක් තිස්සේම මං හිතන්නේ අපි අවධානය යොමු කළායින් පස්සේ මේ දෙපාර්තමේන්තු තුන පිළිබඳව විවිධ මුදල් වෙන් කරන්න ඇති, විවිධාකාරයෙන් කටයුතු කරන්න ඇති. නමුත් ඒ ආයතන තුනෙන් සිදුවුණු කාර්යභාරය පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් නැහැ. මේක වගකීම දෙපාර්ශ්වයෙන් බාරගත යුතුයි. ඒ ආයතන තුනේම ප්‍රධාන නිලධාරීන් අතර නිලධාරීනුත් යම් වගකීම බාරගත යුතුයි. මේ අමාත්‍යාංශ භාරව හිටපු විශේෂ භාර අමාත්‍යවරුනුත් දශක හත තිස්සේම මේ පිළිබඳව වගකීම් බාරගත යුතුයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ආයතන තුනේම සිටිය යුතු සේවක සංඛ්‍යාවෙන් එක් ආයතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 153ක් තවමත් බඳවගෙන නැහැ. 135ක් විතර ලේකම් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් කෞතුකාගාරෙත් බඳවගෙන නැහැ. බඳවා ගැනීම පරිපාට තිබුණේ නැහැ. ඉතින් මේ නිසා මෙවැනි ආයතනවල අඩු අවධානයක් රජයත් භාණ්ඩාගාරයත් යොමු කිරීම නිසා මේවැ මානව සම්පත පිළිබඳව දැවැන්ත අර්බුදකාරී තත්වයකට මුහුණ පෑවා. විශේෂම ලේකම් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ පිළිබඳව විශේෂ මේ කාර්යාල සහායක ලිපිකරුවන් නෙමෙයි ඒ විශේෂ දැනුමක් තිබෙන අය මේ පිළිබඳව දැවැන්ත පුරප්පාඩු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම 135කට ආසන්න ප්‍රමාණයක් මේ ආයතන තුනේම තිබෙනවා. මේක දැවැන්ත ප්‍රශ්නයක්. අපි 2016දී මේ ආයතන තුනම ගිණුම් කාරක සභාවට අපි කැඳෙව්වා. එහිදී අනාවරණය වුණු කරුණ තමයි ඒක. නමුත් අද වෙනකොටත් කියන්න කනගාටුයි මේ වන විටත් ස්ථිරසාර විදිහට මේ ආයතන තුනේ මේ ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුම් ලැබිලා නැහැ. ඒ වගේම කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පනත 2014 වර්තමානයේට ගැලපෙන පරිදි වෙනස් කරන්න කටයුතු කරලා තිබුණා. නමුත් අද වෙනකන් ඒ ක්‍රියාවලිය අවසන් කරලා නැහැ. අපි 2016 දීත් මේ පිළිබඳව ප්‍රගතිය බැලුවා. ඉතින් ඒ නිසා මේ ආයතන තුනේම මේ පිළිබඳව අනිවාර්යෙන්ම දැඩි අවධානයක් යොමු කළ යුතුයි. අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය ලබා දිය යුතුයි. වර්තමානයේට ගැලපෙන ඒ නීති රීති සකස් කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතාවය අනිවාර්යෙන්ම අපි ලබා දිය යුතුව තිබෙනවා. ඒ වගේම අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳව අද ගැසට් පත්‍රයේ බල කරලා තිබෙන්නේ 2436ක් විතර අපේ රටේ පුරා විද්‍යා ඒ ස්මාරක. ඒ වගේම නීතියක් තිබෙනවා අපේ රටේ 1815ට පෙර මං හිතන්නේ එවැනි ස්මාරක තිබෙනවා නම් එවැනි දේවල් ගැසට් පත්‍රයේ පළ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒවා නිවැරදි ඒවා නීතියෙන්ම පුරාවිද්‍යා ස්මාරක බවට පත් වෙනවා කියලා. එතකොට දැන් මේ අවුරුද්දේ මිලියන 600ක් ඉල්ලුවා මේ ආයතනේ. නමුත් ලබා දෙන්න තිබෙන මිලියන 100 ගානයි. එතකොට රජයේ විදිහට මේ ආයතන සඳහා ලබා දෙන ප්‍රතිපාදන මුදලුත් පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. හැබැයි නීති රීති පිළිබඳවත් ප්‍රතිපාදන පිළිබඳවත් කතා කරලා අපට ඒ වගකීමෙන් බේරෙන්න බෑ. අද වෙනකන් අපේ රටේ ගැසට් පත්‍රයේ පළ කරලා තිබෙනවා 1815ට පෙර මේවා පුරාවිද්‍යා ස්මාරක කියන විදිහට නම් වෙනවා කියලා නීතිමය තත්ත්වයක් තිබෙනවා. නමුත් අද වෙනකන් මේවා සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙල අවසන් කරලා නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. මේක මේ වගකීමේ නිලධාරීන්ට බෙදෙන්න පුළුවන් කමක් නැහැ. මේක නිලධාරීන් සතු වගකීමක්. ඒ ආයතනයේ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මේ වගකීම අනිවාර්යයෙන්ම බාරගත යුතුයි පසුගිය දශක ගණනාව තිස්සේම. ඒ නිසා අපි මේ පිළිබඳව මේවා රැකගත යුතුයි, මේවා ආරක්ෂා කරගත යුතුයි. නවීන තාක්ෂණය අනුව GPS තාක්ෂණය අනුව මේවා ඉතාමත් කඩිනමින් කිරීමේ හැකියාව තිබෙනවා. මේවා කළ යුතුයි. අද බොහෝ දෑ විවිධ සංවර්ධන වැඩවලදීත් අපට සිද්ධ වෙනවා විමසීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේක පුරාවිද්‍යා එකක්ද නැද්ද කියන එක සංවර්ධන වැඩවලටත් බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා අද මේ தত্ত্বය අපේ රටේ පුරාවිද්‍යාත්මක දෙයක් කියන්නේ මොකද්ද කියන එකේ අර්ථකථනයක් තිබෙනවා. නීතිමය தত্ত্বයක් තිබෙනවා. එවැනි தত্ত্বයක් තිබෙන පසුබිමක් තුල මේ ස්ථානගත මේ මේවා ස්ථාන තිබෙන දේවල් හොයලා සිතියම් ගත කිරීම කොහෙත්ම කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් දෙයක් නොකරපු දෙයක් විදිහට තමයි මම පෞද්ගලිකව දකින්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ සඳහාත් අයවැයනුත් අවශ්‍ය කරන ප්‍රතිපාදන මුදල් අවශ්‍ය නම් ලබා දීලා ඉතාමත් කෙටි කාලයක් තුලදී නවීන තාක්ෂණය භාවිතා කරලා අපි මේවා සොයා ගන්න ඕනේ. අපි කියන්නේ නෑ විවිධ කැණීම් වලින් සොයා ගන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. ඒවා කැණීම් කලයන් පස්සේ තමයි හමු වෙන්නේ. නමුත් එහෙම නැතුව අපට දකින්න පුළුවන් ස්ථාන ස්මාරකයන් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. මේවා ලේඛනගත කරලා හෝ සොයා ගැනීමක් අවසන් කරලා නැහැ. ඒ තෙම නිසා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව විදිහට අපේ රටේ වර්ෂයකට 50,000ක් 75,000ක්
කරෝ මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා
50,000ක් 75,000ක් පමණ දඹදිව වන්දනාව යනවා අපේ රටේ ශ්‍රී ලාංකිකයින්. මේක සඳහා රජයේ මැදිහත් වී යුතු කියලා අපි කියන්නේ නැහැ. රජයකට පුළුවන්කමක් නැහැ මේ පිළිබඳව මැදිහත් වෙන්න. මේ පෞද්ගලික ආයතන අද මේවා කරගෙන යනවා. ඒ වගේම අපි ඒ දඹදිව වන්දනාව ගියාම ඒ එරට තිබෙන ඒ පහසුකම් යනාදී පිළිබඳවත් ඒ අවශ්‍ය කටයුතු සිදු වෙනවා. නමුත් මං හිතන්නේ මේ පිළිබඳව යම් අවධානයක් රජයේ විදිහටත් යොමු කිරීමේ අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම තිබෙනවා. අද බෞද්ධයින් විදිහට මං හිතන්නේ ඒ දඹදිව ගිහිල්ලා වැඳ පුදාගෙන පැමිණීම අද මේ රටේ සැලකිය යුතු ජනතාවක් අපේක්ෂාවෙන් ඉන්නවා, බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක සිහිනයක් විදිහට. ඉතින් මේ නිසා මේ සඳහා අපි ආධාර මුදල් ලබා දෙනවා කියන එක නෙමෙයි අපි කියන්නේ. නමුත් මේ පිළිබඳව යම් කිසි ආකාරයක මැදිහත් වීමක් ලබා දීලා තව පහසුකම් යම් සම්බන්ධීකරණයක් රජයන් අතරව ලබා දීලා යම් වැඩපිළිවෙලක ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් අනිවාර්යයෙන්ම තිබෙනවා කියන එකත් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස්තුමායි අමාත්‍යාංශය අපේ රටේ මෙහෙර ආගමික සිද්ධාස්ථාන පිළිබඳව සහ ස්වාමින් වහන්සේලා පිළිබඳවත් පරිගණක දත්ත තොරතුරු වැඩසටහනක් අවුරුදු 5ක් 6ක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. නමුත් අදටත් ඒක අවසන් නැහැ. නවීන තාක්ෂණය අනුව මේවා තනිකරම පරිපාලන ප්‍රශ්න. මේවා විහාරස්ථාන තිබෙනවා, ආගමික සිද්ධාස්ථාන තිබෙනවා, පැවති රජයන් පළාත් සභා ප්‍රාදේශීය සභා මේවා සඳහා විවිධ ආධාර මුදල් ලබා දෙනවා. මේ තොරතුරු නොමැති වීම නිසා මෙවැනි සත්‍යයක්වත් හම්බුන් නැති ලබා දුන් නැති ආගමික සිද්ධාස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒකට හේතුව නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම, නියාමනයක් නොමැති වීම. ඒ නිසා මෙවැනි ආකාරයෙන් මේ කටයුතු පිළිබඳව බෞද්ධ ශාසන බුද්ධ ශාසන අමාත්‍යාංශයත් විශේෂයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය
කරු මන්දිරතුමා කාලය අවසන්
අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි කියන එකයි අපේ අදහස. ඒ නිසා අද මේ අමාත්‍යාංශ දෙකේ තවත් පැයගාන කතා කරල කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. දෙනිසා මේ කෙටියෙන් ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව. අවධාන යොමු කරන්නයි ඉල්ලීම කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
Honorable Minister Sajith Premadas.
ගරු කාරක සභා සභාපතිතුමනි, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳව කාරක සභා අවස්ථාවේ මේ කාලය උපයෝගී කරගන්නවා. විශේෂෙන්ම ඒ විෂයපතයට අදාළ වර්තමාන වැඩපිළිවෙළ පිළිබඳව මේ උත්තරීතර සභාවත් ගරු මන්ත්‍රීතුමන්ලාවත් දැනුවත් කරන්නට. ගරු සභාපතිතුමනි, සැබවින්ම සත්‍ය වශයෙන්ම මේ වන විට අපි අද රටේ සෑම බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට දැවැන්ත නිවාස සංවර්ධන විප්ලවයක් අපි ආරම්භ කරලා තිබෙනවා. අපි ගණන් හදලා බැලුවොත් 2015 2019 අතර කාලවකවානුව තුළ ප්‍රතිලාභීන් 356,540කට තමන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම උදෙසා ආධාර උපකාර ලබා දීලා තිබෙනවා රුපියල් බිලියන 29ක්, එහෙමත් නැත්නම් මිලියන 29,000ක්, එහෙමත් නැත්නම් රුපියල් 1,290,000ක් භාණ්ඩාගාරයේ අරමුදල් වලින් නිවාස සංවර්ධනය වෙනුවෙන් කැප කරලා. අපි සාපේක්ෂව බැලුවොත් 2010-2014 කාලවකවානුව දිහා ඒ අවුරුදු හතරට වෙන් වුණේ රුපියල් බිලියන 5.6යි. මිලියන 5,600යි. ඒ කාලවකවානුව තුළ ප්‍රතිලාභ ලැබුණේ පවුල් 1,50,000කට පමණයි. එනිසා විශේෂයෙන්ම සාපේක්ෂව බලන කල අපි රජයක් හැටියට මේ රටේ නිවාස සංවර්ධනය සීග්‍රගාමී සංවර්ධනයක් බවට පරිවර්තනය කරන්නට දැවැන්ත මුදල් සම්භාරයක් කැප කරලා තිබෙනවා. ඒ වගේම මේ වැඩපිළිවෙල යටතේ ප්‍රමුඛතම වැඩසටහන වන්නේ උදාගම්මාන වැඩසටහන. ඉඩමක් නොමැති, නිවසක් නොමැති මේ රටේ අනුපවුල් ලක්ෂ ගණනකට ඉඩම් ලබා දීමත් නිවාස ලබා දීමත් අපි ඉෂ්ට සිද්ධ කරනවා. අද දවස වෙන විට මේ වසර 4 ගානකට අපි උදාගම්මාන 1,925 වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපේ ඉලක්කය සැප්තැම්බර් අග වන විට උදාගම්මාන 2,500 ඉලක්කය කරා යෑමයි. ඒ වගේම දිගු කාලීනව අපේ ඉලක්කය 20-25 වෙනකොට සැමට සෙවන ලබා දීම. මේ සැමට සෙවන වැඩසටහනේ දෙවෙනි පියවර ගම්මාන 5,000කුත්, තුන්වෙනි පියවර ගම්මාන 10,000කුත්, හතරවෙනි පියවරේ ගම්මාන 2,500කුත් ක්‍රියාත්මක කරලා 20-25දී මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීම උදෙසා උදාගම්මාන 20,000ක් ඉදි කරලා රටේ පොදු ජනතාවට පූජා කරන්නට අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම දෙවෙනි තුන්වෙනි හතරවෙනි පියවර ක්‍රියාත්මක වෙනකොට අපි උදාගම්මාන තුල මහල් නිවාස නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කරලා එක් භූමි විභාගයක් තුල අනුපවුල් කිහිපයකට තමන්ගේම නිවස අයිති කර ගැනීමේ අයිතිය අපි ලබා දෙන්නට සියලු සැලසුම් යොදලා තිබෙනවා. අපි නිවාස වැඩසටහන දිහා බැලුවහම විසිරි නිවාස ණය මේ වෙන විට පවුල් 137,000කට වැඩි ප්‍රමාණයකට ලබා දීලා තිබෙනවා. උතුරු පළාතේ පමණක් ආදර්ශ ගම්මාන 479ක වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිලාභීන් 12,800කට එමගින් නිවාස අයිතිය හිමි වෙනවා. පසුගියදා කිලිනොච්චි මුලතිව් බල ප්‍රදේශයේ සිදුණු ගම් අතුරු හානිය නිසා විපතට පත්වුණු පවුල් 5000ටම අපි මිලියන 3,700ක් වැය කරලා ඒ නිවාස තනන්නට කටයුතු කරා. යුදමය සමයේ මායිම් ගම්මානයක් හැටියට හඳුන්වපු වවුනියාව බෝගස්සැව පවුල් 1000කට 108,710ක් කැප කරලා නිවාස 1000ක් තැනෙමින් පවතී. මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක දෙකේ මේ වන විට ප්‍රතිලාභීන් 5,000කට රුපියල් මිලියන 4,400ක් 144,000ක් වියදම් කරලා නිවාස තැනීම් කටයුතු උදා ගම්මාන වැඩ කටයුතු ක්‍රියාත්මක කරනවා. යුද්ධෙන් අවතන් වුණු පවුල් 1,000කට වැලියෝයේ බල ප්‍රදේශයේ මායිම් ගම්මාන හැටියට හඳුන්වපු ගම්මානවල තවත් පවුල් 1,000කට උදා ගම්මාන 18ක් ඉදිවෙමින් පවතිනවා. බාල පෝර සහ බාල රසායනික මෙරටට ගෙනීම තුල විපතට පත්තුණු වකුගඩු රෝගීන් පවුල් 4,500ක් වෙනුවෙන් අපි රුපියල් 109,958ක් කැප කරලා ඒ අයගේ නිවාස තැනීමේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. රටදෑය බේරගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් විරු සුමිතුරු නිවාස වැඩසටහන යටතේ මේ වන විට පවුල් 1,000කට 104,385ක ආධාර ලබා දීලා ඒ නිවාස තැනීමේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම මේ රටේ අන්ත අසරණ භාවයට පත් වී සිටින ආර්ථික මට්ටමෙන් ඉතාමත්ම පහළ මට්ටමක තිබෙන දිළිඳු ප්‍රජාව වෙනුවෙන් අපි පවුල් 3,000කට වැඩි ප්‍රමාණයකට ආධාර උපකාර මේ වන විට ලබා දීලා තිබෙනවා. රාජ්‍ය බැංකු සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන සොඳුරු පියස නිවාස වැඩසටහන යටතේ 106.75 පොලියට සොඳුරු පියස නිවාස වැඩසටහන තුලින් අපි පවුල් 8,623කට මේ වෙන විට ප්‍රතිලාභ ලබා දීලා තිබෙනවා. ඒ වගේම අපිට අහන්නට ලැබුණා අපේ විවිධ කතිකයන්ගේ අදහස් තුළ මේ නිවාස වැඩපිළිවෙලේ ක්‍රමවේදය පිළිබඳ. මං හිතන්නේ මේ රටේ නිවාස සංවර්ධනය පිළිබඳව ඒ සංවර්ධන වැඩසටහන් පිළිබඳව අවබෝධයකින් යුතුව කරුණු කාරණා ප්‍රකාශ කරා නම් එම ප්‍රශ්න මතුවන්නේ නැහැ. මොකද 78-83 කාල වකවානුවේ රජය කළේ නිවාස ලක්ෂයේ වැඩසටහන තුළින් නිවාස තනලා මහජනතාවට බෙදා දී. එමගින් 153,000ක් නිවාස තනුව. නමුත් ඒ වැඩපිළිවෙලේ අඩුපාඩුකම් අඩුලුහුණුකම් අවබෝධ කරගෙන වැඩි ප්‍රමාණයකට නිවාස ඉදිකිරීමටත් ප්‍රතිලාභියාගේ අදහස් උදහස් මත නිවාස සැලසුම් කරණයත් වැඩි ව්‍යාප්තියක් නිවාස සංවර්ධනයේ දකින්නට ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන එදා නිවාස 10,15,000 වැඩසටහන් වලින් ප්‍රජා සහභාගීත්ව නිවාසකරණය ආරම්භ කරා. ඒ තුල අපි වර්තමානයේ මේ කාලවකවානු දිහා බැලුවහම 2015 අපි නිවසක් හදන්නට ලබා දුන්නේ 250,000. 2016 103,000. 2017 104,000. 2018 105,000. මේ වසරේ අපි හැම නිවසක් වෙනුවෙන් 750,000 106ක ණයකුත් 106 පොලියට ඒ වගේම 150,000ක ප්‍රධානයකුත් නිවාස ආධාරිකුත් ලබා දීලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට වැඩ කටයුතු යොදලා තිබෙනවා. මේ සභාවේ සාකච්ඡා වුණා කාර්ය මණ්ඩල ප්‍රමාණය පිළිබඳ. මම මේ සභාවට කියන්නට කැමතියි 2014 නිවාස අධිකාරියේ කාර්ය මණ්ඩලයේ 2,264ක් හිටියා. අද වෙන විට අනියම් නිලධාරීතුමන්ලත් සමග ඒ 4,440කට වර්ධනය වෙලා තිබෙනවා. ඒ වැඩිවීම අපි පිළිගන්නවා. හැබැයි ඒ වගේම මම පෙන්වලා දෙන්නට කැමති ඒ 2014 කාලවකවානුවත් 2010-2014 කාලවකවානුවත් 15-19 කාලවකවානුවත් දිහා බැලුවහම මේ 2019 වසර හැරුණුකොට මුදල් ප්‍රතිපාදනයන් වැඩි වෙලා තිබෙනවා 6 ගුණයකින්. එතකොට වෙන් කරපු මුදල් ප්‍රතිපාදනය 6 ගුණයකින් වැඩි වෙනකොට තමයි කාර්ය මණ්ඩලයේ 2 ගුණයකින් අපි වැඩි කරලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේ මේ කතාවට සවන් දුන්නු විවිධ කතාවලට අදහස් වලට සවන් දුන්නු මට අවබෝධ වුණා තවත් වැරදි අවබෝධයක්. කාර්යාලවට සීමා වෙච්ච නිලධාරීන් ප්‍රමාණයක් නිවාස අධිකාරියේ සිටිනවයි කියලා. මේ විශාල ප්‍රමාණයක් කාර්යාලවල ඉඩ පහසුකම් නැතුව කාර්යාවල නිකරුණේ පඩි ලැබමින් සිටිනවයි කියන අදහස කියවුණා. ඒක වැරදි ප්‍රකාශයක්. අලුතෙන් බඳවාගත්තු සියලුම නිලධාරීන් ශේෂ්ත්‍රයේ උදාගම්මාන බිහි කිරීමේ වැඩසටහනේ සිට නිවාස ණය, නිවාස ආධාර, ග්‍රාම ශක්ති ආධාර, සෙවන ආධාර, සොඳුරු පියස මේ වැනි දැවැන්ත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්නට මේ නිලධාරී මණ්ඩලය බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා. නිසා කාර්යාලවල පුටු රත් කරන නිලධාරීන් වර්තමානයේ නිවාස අධිකාරියේ නැtei කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන. ඒ වගේම මෙතනදී කියවුණා මේ ප්‍රචාරය සඳහා වැය කරනවා කියලා විශාල මුදලක්. ඇත්ත වශයෙන්ම අපි උදාහරණයක් හැටියට ගත්තොත් අවසානයේට විවෘත වුණු උදාගම්මානය. එකසි අසුවනි ගම්මානය. ලුණුගම් වෙහෙර මත්තල බල ප්‍රදේශයේ සියත් ලංකාගම. නිවාස හැත්තෑවකින් සමන්විත වූ ගම්මානයක්. සංවර්ධනය සඳහාපි සම්පූර්ණයෙන්ම කැප කරලා තිබෙනවා. අපි ගණන් හදලා බැලුවොත් ලක්ෂ 1712ක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කැප කරලා තිබෙනවා ලක්ෂ 27ක්. දැන් මේ ප්‍රචාරණය ගැන කරුණු කාරණා ඉදිරිපත් කරන අයට මම කියන්න කැමතියි, මොකද්ද මේ ප්‍රචාරණය කියන්නේ? පුවත්පත් දැන්වීම. මං අහන්න කැමති මේ සභාවේ ගරු මැති ඇමතිතුමන්ලා, රස පුවත්පතට දිනමින, මව්බිම, දිවයින, අද, ඉරිදා ලක්බිම, අයිලන්ඩ්, ඩේලි නිවුස්, සිලෝන් ටුඩේ, ලංකාදීප, ඩේලි මිර, තැමිල් මිර, වීරකේශරී, තිරකුරල්, මේ මාධ්‍ය ආයතනවලට උදා ගම්මාන වැඩසටහන පිළිබඳව ඒ වෙළඳ දැන්වීම් ලබා දෙන එකට විරුද්ධද? එහෙම විරුද්ධ වීමද ගරු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ප්‍රතිපත්තිය? ගරු විපක්ෂ නායකතුමා මේ මාධ්‍යවලට මේ දැන්වීම් ලබා දෙනවට විරුද්ධ මන්ද? විශේෂයෙන්ම මම කියන්න කැමති, මේ මාධ්‍ය හරහා අපි දැනුවත් කරන්නේ ඒ ඒ ගම්මාන විවෘත වීම, ඒ විවෘත වීමේ වැඩසටහන මුළු රටේම ජනතාව අවබෝධ කරගන්නට ඕන. මේ රජය ක්‍රියාත්මක කරන වාර්තාගත සංවර්ධන වැඩසටහනක් හැටියටයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. අපි මේ වැඩසටහන තුළ අපේ විෂයපතයට පරිබාහිර වුවත් අපි වතු ශේෂ්ත්‍රයටත් විශාල ආධාර උපකාර රැසක් ලබා දෙන. ඒ වගේම මම කියන්න කැමතියි, මේ වන විට ගම්මාන 180ක් ජනතා අයිතියට පත් කරලා තිබෙනවා. හැම සතියකම අඩුම ගානේ ගම්මාන 4ක් අපි ජනතා අයිතියට පත් කරලා දිනපතාම 2500 ඉලක්කය කරා යන්නට අඩුම ගානේ ගම්මාන 5ක් මේ රටේ ආරම්භ වෙනවා. ඉතින් මං හිතන්නේ මේවා පිළිබඳව අපි කාටවත් ප්‍රචාරණයට විරුද්ධ වීම මං හිතන්නේ ඒක බොහොම කනගාටුදායකයි කියලයි මම හිතන්නේ. ඒ වගේම ඉන්දියානු ආධාර වර්තමාන රජයේ මහා භාණ්ඩාගාරයෙන් නිවාසකරණයට ලැබෙන මුදල් වලට අමතරව ඉන්දියානු රජය විශේෂ ව්‍යාපෘති 4ක්, නිවාස ව්‍යාපෘති 4ක් අපිට ලබා දීලා තිබෙනවා. එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දෙන මුදල ලක්ෂ 3000ක්. ලක්ෂ 3000ේව 4ක් ලක්ෂ 12000ක් ණය නොවේ ආධාර හැටියට උදා ගම්මාන හදන්නට, ගෙවල් තනන්නට ඉන්දියානු රජය අපිට උපකාර කරනවා. ඒ වගේම මේ රටේ උදා ගම්මාන 2500 වැඩසටහන, 5000, 10000, 2500, 20000 වැඩසටහන මේවා කරගෙන යනකොට උදා ගම්මාන 20000ක වැඩ කටයුතු රටේ ජනතාවගේ දෙපතුල් ළඟට ළඟා කරනකොට මේ රටේ හැම ගම්මානයකම අපි ග්‍රාමීය නිවාස කමිටු ස්ථාපනය කරන්නට කටයුතු යොදලා තිබෙනවා. පළාත් 9යි, දිස්ත්‍රික්ක 25යි, උපදිසාපති කොට්ටාස 332යි, ග්‍රාම නිලධාරී වසම් 14022යි, කුඩා ගම්මාන 38000යි. මේ 38000ම ග්‍රාමීය නිවාස කමිටු ස්ථාපනය කරලා පහලින් ඉහළට ගලාගෙන එන අදහස් මත අපේ දර්ශනයේ වැඩපිළිවෙල පෝෂණය කරන්නට අපි කටයුතු කරනවා. එවගේම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘති හතරක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. එම ව්‍යාපෘති හතරෙන් දෙකක් ඉතාමත්ම සාර්ථකව යනවා. ව්‍යාපෘති තව දෙකක් ඒ කොන්ත්‍රාත්කාර ආයතනයේ මූල්‍ය ප්‍රශ්නයක් නිසා අඩපණ වෙලා තිබෙන අපි ඒව නැවත තරඟකාරී ක්‍රමයට සුදුසු ආයතනයක් තෝරලා ඒ අඩපණ වුණු නිවාස ව්‍යාපෘති දෙක ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි මේ වන විට ඉඩම් බෙදලා නිවාස තැනීම පමණක් නොවේ, විදුලිය ජලය සහිතවයි මේ ගම්මාන අපි ජනතා අයිතියට පත් කරන්න. එතනින් අපි නතර වෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම හයක් මේ ගම්මාන හැදෙනකොට ආහාර නිෂ්පාදනය අපි ප්‍රවර්ධනය කරන ආහාර සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන වකුගඩු රෝග ජාතික නිවාස වැඩසටහන අපි ක්‍රියාත්මක කරන වකුගඩු රෝග නිවාරණය කිරීමේ වැඩසටහන දරුවන් සුරකීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන ආබාධිත පුද්ගලින් සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන. එතන මේ හැම උදා ගම්මානයකම විශේෂිත වූ ජනාධිපති කාර්යසාධක බලකායන් හයක් හරහා අපි දැවැන්ත සමාජීය ආර්ථික සවිබල ගැන්වීමකට මේ හැම ගමක්ම ලක් කරන. අපි එතනින් අතර වෙන්නෙත් නැහැ. මේ ගම්මානවල පානීය ජල අවශ්‍යතාවයන් සඳහා අපි මේ වන විට අපේම ප්‍රතිපාදනවලින් 107928ක් කැප කරලා පිරිසිදු පානීය ජලයක් ලබා දීලා තිබෙනවා. එපමණක් නොවේ යම් යම් බල ප්‍රදේශවල ඉඩම් හිඟතාවයන් තිබෙනකොට ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අපි ඉඩම් ලබාගෙන තක්සේරු මුදලට ඉඩම් ලබාගෙන ඉඩම් බෙදලා ගෙවල් හැදීමේ වැඩසටහනත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම බොහොම සංක්ෂිප්තව ඒ නිවාස වැඩසටහන ගැන කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කළා. යවුන් පරපුරට යවුන් ගම්මාන, කලා ශේෂ්ත්‍රයට කලා ගම්මාන, රටදෑ බේරගත් රණවිරුවන් වෙනුවෙන් රණවිරු ගම්මාන, ගුරු ගම්මාන, ආදිවාසී ගම්මාන, තරුණ සමූපාකාර ගොවි ගම්මාන, මේ යනාදී වශයෙන් අපි ගම්මාන රැසක් ආරම්භ කරලා තිබෙනවා. රණවිරු නිවාස වැඩසටහන ගැන වචනයක් කිව්වොත් අපි පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමති පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණු රණවිරු ගම්මාන වැඩසටහන් වලදී රණවිරුවන්ගෙන් මුදලක් අය කරා ඒ නිවාස ලබා දෙන්නට මම සතුටෙන් කියන්නට කැමති. ඉඩමටවත් නිවසටවත් තම සතයක මුදලක් අපි රණවිරුවන්ගෙන් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ නිවාස ලබා දීම රටදෑය බේරගත්තු රණවිරු පරපුරට අපි ඒ ශක්තිය ලබා දෙනවා කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ඔප්පු ලබා දීමේ වැඩසටහන් දිහා බැලුවහම 2010 2014 කාලවකවානුව තුල ඔප්පු ලබා දුන්නා 12,370කට. අපි අපේ වසර හතරක කාලවකවානුව තුල මේ වන විට 20,000කට ආසන්න ප්‍රමාණයකට ඔප්පු ලබා දීලා තිබෙනවා කියන එක මේ අවස්ථාවේ මම ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. මම කැමතියි මේ අවස්ථාවේ අපේ නිවාස සහ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කරුණු කාරණා ඉදිරිපත් කිරීමත් සමග අපේ සංස්කෘතික ශේෂ්ත්‍රයට මදක් අවතීර්ණ වන්න. මගේ මිත්‍ර ගරු උදේ ගම්මන්පිල මැතිතුමා එතුමාගේ කතාව තුළ බොහොම නරක චිත්‍රයක් නිර්මාණය කරා බුද්ධාගමට ලබා දීලා තිබෙන ස්ථාවරය පිළිබඳව, ඒ වගේම සිදුවෙන්නට යන මහා අකරතැබ්බය පිළිබඳව. මම බොහොම ගෞරවයෙන් එතුමා ඉදිරිපත් කරපු අදහස් වලට එකඟ නොවී මම කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගරු ඇමතිතුමනි, අද දවස වෙන විට මේ රටේ දහම් අධ්‍යාපනය ගොඩනැගීම උදෙසා සංස්කෘතික අමාත්‍යංශයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ත්‍රිපිටකාභි වන්දනා සතිය නිමිත්තෙන් හෙට දවසේ විතරක් ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් දහම් පාසල් ශාලා 206ක් ආරම්භ කරලා මාස 3ක් ඇතුළත විවෘතක් කරනවා. එක දහම් පාසලකට වැය වෙන මුදල ලක්ෂ 3යි. ඒ වගේම ගිය අවුරුද්දේ අපි ආරම්භ කරා මගේ පියාණන්ගේ උපන්දිනයත් සමග වසරක් ඇතුළත දිස්ත්‍රික්ක 25 චෛත්‍ය 25ක් ඉදි කරා. දැනට චෛත්‍ය 11ක් ආරම්භ කරලා තිබෙනවා. මේ වසරේ ජූනි 23 වෙනිදා වෙනකොට චෛත්‍ය 25 වැඩ කටයුතු ආරම්භ කරනවා. ඊළඟ වසරේ එක් දිස්ත්‍රික්කයකට 4 ගානේ චෛත්‍ය රාජානන් වහන්සේලා නොමැති විහාරස්ථාන 4ක් තෝරගෙන එක් දිස්ත්‍රික්කයකින් 4 ගානේ චෛත්‍ය 100 වැඩසටහන ක්‍රියාත්මක කරනවා. තුන්වෙනි වටේට චෛත්‍ය 16 වැඩසටහන 1000 එක් දිස්ත්‍රික්කයකින් චෛත්‍ය 40ක් විහාරස්ථාන තෝරගෙන චෛත්‍ය නොමැති විහාරස්ථාන තෝරගෙන එක් දිස්ත්‍රික්කයක චෛත්‍ය 40ක් ඉදි කරන. එතකොට ගරු මැතිතුමනි, වසර 3-4ක කාලයක් තුල චෛත්‍ය රාජානන් වහන්සේලා නොමැති විහාරස්ථාන 1125ක චෛත්‍ය 1125ක් බිහි වෙනවා. හෙට ආරම්භ කරන දහම් පාසල් ගොඩනැගිලි 206ට අමතරව ඊළඟට අපි යනවා දහම් පාසල් 500 වැඩසටහන හැම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරලා. එතකොට සමාවෙන්න මට වැරදීමක් වුණා, එක් දහම් පාසලකට 130ක් නෙවෙයි 140ක් වැය වෙනවා. ඒ ඔක්කොම ඉදිකිරීම් කටයුතු කරන්නේ පුද්ගලික කොන්ත්‍රාත්කරුවන් නෙවෙයි. මගේ අමාත්‍යංශයේ ඔය කඩා වැටුණයි කියන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, SDNCC ආයතනය, නගමු පුරවර වැඩසටහන තුළින් අපි පාලම් රැසක් හදනවා. පුද්ගලික කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි හදන්නේ, ඔක්කොම හදන්නේ SDNCC ආයතනය. සියලුම වැඩ කටයුතු භාර දීලා තිබෙන්නේ රාජ්‍ය ආයතනවලට. ඇයි? අපි රාජ්‍ය ශේෂ්ත්‍රය ආරක්ෂා කරන නිසා. ඉතින් මම අපේ ගරු ගම්මන්පිල මැතිතුමාට කියන්න කැමති, ඔය සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලැබුණයි කියන පහුගිය කාලේ චෛත්‍ය 1125ක් ඉදි වුණාද? ගස් යට දහම් අධ්‍යාපනය කරන දූ දරුවන්ට තිරසර සෙවණක් තුළ දහම් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව නිර්මාණය වුණාද? ඔබතුමා සඳහන් කරා උතුරු කරේ තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන ප්‍රදේශවල තිබෙන ගැටලුකාරී තත්ත්වය නැහැයි කියන්නේ නැහැ. ගැටලු අර්බුද තිබෙනවා. නමුත් මම ඔබතුමාට පොරොන්දු වෙනවා මේ උත්තරීතර ස්වභාවය කිසිම පුරාවිද්‍යා භූමියක අපි අකටයුත්තක් වන්නට අපි ඉඩ තබන්නේ නැහැ. සහජීවනය තුළ, සංහිඳියාව තුළ මම විශ්වාස කරනවා අපිට පන්සල් ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් පුළුවන්, කෝවිල් බිහිවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. අපි වන්දනාමාන කරන බොහෝ විහාරස්ථානවල කතරගම දේවාලේ තියෙනවා, විෂ්ණු දේවාලේ තියෙනවා, සිව දේවාලේ තියෙනවා, දැඩිමුණ්ඩ දේවාලේ තියෙනවා, කඩවර දේවාලේ තියෙනවා, සුමන සමන් දේවාලේ තිබෙනවා. මේ හැම දේවාලයක්ම අපි වන්දනා කරනවා බෞද්ධ හැටියට. මේ හැම බෞද්ධ ආගමික පූජනීය සිද්ධස්ථානයක්ම අපි වන්දනා කරනවා. මම දන්නවා ඔබතුමාලාගේ ප්‍රාර්ථනාව ඒකීය ශ්‍රී ලංකාව. මේ ඒකීය ශ්‍රී ලංකාව ගොඩනගන්නට නම් රටේ ජාති ආගම් කුලමල පන්ති බෙහෙදෙන් තොරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විතරක් නෙමෙයි මිනිසුන්ගේ හදවතේ තියෙන ඕනේ කීය භාවය. ද්‍රවිඩ ප්‍රජාව තුල තියෙන ඕනේ කීය භාවය. එයාගේ හදවතේ. ඒ වගේම අනිකුත් ප්‍රජාවන් වල. අන්නේ හදවතේ ඒකීය භාවය ස්ථාපනය කරාම අපි රටක් හැටියට දිනනවා. ඔය කොච්චර වේදිකාවල් වල කෑ ගැහුවත් ඒකීය ෆෙඩරල් අරකයි මේකයි කියලා. ඇත්ත වශයෙන්ම මම පැහැදිලිව පිරිසිදුව කියනවා අපේ රට ඒකීය රටක්. මේ ඒකීය රට තුල ෆෙඩරල් ක්‍රමයකට තැනක් නැහැ. හැබැයි ඒකීය ශ්‍රී ලංකාව තුල අපි දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් අපේ රටේ ජනතාව සවි බල ගන්නට ඕන. මේ රටේ ද්‍රවිඩ මනුස්සයාට හැඟීමක් එන්නට හොඳ නැහැ. උතුරේ හෝ වේවා, වෙනත් කොහේ හෝ වේවා, අපි කොන් වෙච්ච කොට්ටාසයක් කියලා, කොන් වෙච්ච කොට්ටාසයක් කියලා හැඟීමක් ආපු හැටියෙම මොනෑම හෝ ජාතියකට, මොනෑම හෝ ආගමකට මොකක්ද එන පළවෙනි සිතිවිල්ල? එහෙනම් අපේ විමුක්තිය වෙනුවෙන් අපි සටන් කරන්නට ඕන. එහෙම සිතුවිලි එනකොට ව්‍යවස්ථාවේ ඒකීය උණයි කියලා වැඩක් තියෙනවා. ප්‍රායෝගික ඒකීය භාවයක් තියෙන්නට ඕන. ප්‍රායෝගික සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් කරපු අදහස් මම පැහැර හරිනව නෙවෙයි. නමුත් මම ඔබතුමාට කියන්න කැමතියි, ඔය කියන තරම් යකා කළු නැහැ. ඒක මම බොහොම වගකීමෙන් ඔබතුමාට ප්‍රකාශ කරනවා. මොකද මොනවා බැලුවත් ඔබගෙත් අපගෙත් ඉලක්කය එකයි. නමුත් ක්‍රමවේදය වෙනස්. කිසිම දවසක ජාතිවාදය, ජාතිභේදය, ආගම්වාදය, ආගම්භේදය අවුස්සලා රට ඒකීය කරන්න බැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. හැම ජාතියකම අපි හිත දිනා ගන්නට ඕන. හැම ආගමකම අපි හිත දිනා ගන්නට ඕන. සහෝදරත්වයේ සංහිඳියාව ගොඩනගා ගන්නට ඕන. සහෝදරත්වයේ සංහිඳියාව කියන්නේ ෆෙඩරල් නෙවෙයි. සහෝදරත්වයේ සංහිඳියාව කියන්නේ බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛස්ථානයේ නැතිවීම නෙවෙයි. කිසිසේත්ම අපි මේ මතේ නැහැ. ඒකයි මම ඔබතුමාට කිව්වේ, ඒ හැම අකුරක්ම ඉස්පිල්ලක් පාපිල්ලක් නැර අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වුණොත් අපි ගැතුලක් කරනවා. ඒක අපේ වගකීම. ඒක ජාතික වගකීම. කවුරුවත් දෙන්නේ බලහත්කාරයෙන් එක එක කෑලි රින්ගවන්න. කවුද ඉන්නේ? කවුද ඒවට එකඟ වෙන්නේ? ඒ නිසා මම බොහෝම කරුණාවෙන් අපේ සහෝදර විපක්ෂයේ කණ්ඩායම් වලට කියනවා, නැති ගෝණි බිල්ලෙක් මවන්නට එපා. නැති ගෝණි බිල්ලෙක් මවලා ඔබතුමා මට ඉඩ දුන්නනේ. ඒ
honorable member
මැතිතුමා, මේ සභාවට ඉදිරිපත් කරපු වාර්තාව යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නමින් මේ සභාවට ඉදිරිපත් කරපු කෙටුම්පතේ නවවෙනි වගන්තියේ විකල්ප දෙකක් ඉදිරිපත් කර තිබුණා. ඔබතුමා කියන ආකාරයෙන් නවවෙනි වගන්තිය මම ඉතාම ගරු කරනවා. අස්පිල්ලා පාපිල්ලා නැර ඒකේ විදිහටම අලුත් ව්‍යවස්ථාව දානවා කිව්වා. නමුත් අගමැතිතුමා ඉදිරිපත් කරපු දැන් ඔබතුමාලා නවවෙනි වගන්තිය අයිස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න නැතුව අලුත් ව්‍යවස්ථාවට දානවා නම් අගමැත්තුමා මේ සභාවට ඉදිරිපත් කරපු මේ සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරපු කෙටුම්පතේ පළවෙනි පිටුවෙන් තියෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කියලා ඒ කෙටුම්පතේ විකල්ප දෙකක් ඉදිරිපත් කළේ ඇයි ප්‍රමුඛස්ථානයට හානි වන ආකාරය. ඒකයි මම ඔබතුමාට මට පිළිතුරක් ලබා දෙන්න ඉල්ලා සිටි ප්‍රශ්නේ.
මම ඔබතුමාට කියන්න කැමතියි ඒක රජයේ මතය නෙවෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ ඔබතුමාටත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. දේවානන්ද මැතිතුමාටත් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. සමාවෙන්න මට උත්තරේ දෙන්න සමාවෙන්න උත්තර දෙන්න අවස්ථාව දෙන්න. මට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ හැමෝටම අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මම නැවත නැවතත් ඔබතුමාට කියනවා මේ වර්තමානයේ බෞද්ධ ආගමට ලබා දීලා තිබෙන ඒ වගන්ති ඇතුළත් වූ විශේෂිත වූ ස්ථාවරය ඉස්පිල්ලක් පාපිල්ලක් නැර ක්‍රියාත්මක වෙන අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවද? තව වෙන මොනවා කියන්නද? මේක පිළිගන්න. මේක අල්ලගෙන ගිහිල්ලා මේ බොරුවට මේ දේශපාලන වාද විවාද කළා වැඩක් නැහැ. අපි ඔක්කොම එක තැන ඉන්නේ. ඔබතුමා එච්චර වෙන්නේ කියලා ඔබතුමා දන්නවනේ මං කීපාරක් ඔබතුමාට කියලා දිනවා. ඔබතුමා ඒව අහන්න කැමති නෑ ඒකයි. හරි ඒතම මගේ මිත්‍රයයි. හරි කමන්නෑ. දැන් ඔබතුමා සඳහන් කරා මේ සාම්පූර් සුවිකුඩි චෛත්‍ය ඩෝසර් කිරීම පිළිබඳ. ඒ ඔබතුමා බය වෙන්න එපා. මම තව සති කිහිපයකින් යනවා මුල්ගල් තියලා චෛත්‍ය බිහි කරා. ආපහු ඉදි කරා. අවුරුත් එන්නේ නෑ ඩෝසර් කරන්න. ලේකන මොකද කියන්නේ? නැහැ මං කියන්නේ මෙහෙමයි. මම මේ ඔබතුමාට කියන්නේ දැන් ඔබතුමා මේ මම පැහැදිලිව කියන්නේ ඔබතුමාට කිසිම චෛත්‍යයකට කිසිම විහාරස්ථානයකට රටේ මොනම ප්‍රදේශයක හෝ වේවා එහෙම හානියක් සිදුවන්න අපි ඉඩ තියන්නේ නැහැ. හැබැයි මම ඔබතුමාට එකක් කියන්න ඕන. අපි රජයක් හැටියට අනේ පල්ලි ගිනි තියෙන එක නම් කරන්නේ නැහැ. කෝවිල් ගිනි නැහැ මට පොඩ උත්තර දෙන්න අවස්ථාවක් නැහැ. කෝවිල් ගිනි තියෙන එක කරන්නේ නැහැ. දේවස්ථාන ගිනි තියෙන එක කරන්නේ නැහැ. ඒව ගිනි තියලා අන්තවාදයේ පතුරවලා කෙටි ජනප්‍රියත්වයක් ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැත. නෑ අමතුමා සමාවෙලා මට මේ නෑ මම ඔබ නෑ 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 ඔබතුමා ඒ ඔබතුමා නීතිඥවරයෙක් හැටියට සුපුරුදු පරිදි මේක කරකවන්න හදන්නේ. මම කවදාවත් කියන්නේ නැහැ ඔබතුමා කරනවයි කියලා. ඉතින් මම කනගාටු වෙනවා ඔබතුමා තොප්පිය දමා ගැනීම පිළිබඳව. නෑ තොප්පිය දාගන්න එපා. නෑ තොප්පිය දාගන්න එපා. තොප්පිය දාගන්න එපා. මං කිව්වේ මම එකඟ වෙන්නේ නෑ. අපි බෞද්ධ ආගමික සිද්ධාස්ථාන ආරක්ෂා කරනවා. රැක ගන්නවා. කවුරු හරි ඩෝසර් කරොත් එතන චෛත්‍ය හදනවා. ඒව නතර කරන්න කවුරුත් එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි අපි ආගමික සිද්ධාස්ථාන ගොඩනගනකොට අපි අරණරියටත් උදව් කරන්න ඕන. මද්රසාවටත් උදව් කරන්න ඕන. ක්‍රිස්තියානි කතෝලික දේවස්ථානවල දහම් පාසල්වලටත් උදව් කරන්නට ඕන. ඇයි අපිට එහෙම යන්න බැරි? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ එහෙමනේ සියලු සත්වයෝ බෞද්ධ ආගමිකයෝ පමණක් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා නේද? මෙහෙමයි මම ඔබතුමා ගැන කියනව නෙමෙයි. නමුත් ඔබතුමාම දන්නවනේ කතාවයි ක්‍රියාවයි අතර තියෙන පරස්පරය. අපි හැමෝම දන්නවනේ බේරුවල කරපු විනාශය. මහා විනාශයක්නේ කරේ. මේ රටේ තිබුණු එකමුතු භාවය සංහිඳියාව කුඩු පට්ටම් කරානේ. විනාශ කරානේ. ඒක හරිද? ඒක හරිද? ඒ නිසා මම නෑ මම මේ මම ඔබතුමන්ලගේ කතාවලට බාධා කරේ නෑ. ඒ නිසා නෑ මට කරුණාකර අවස්ථාව ලබා දෙන්න මට අදහස් ඉදිරිපත් කරන්න. ඒ නිසා මම ඔබතුමාගේ අර සාම්පූර්ණ සුවිකුඩි චෛත්‍යයට දෙන උත්තරේ තමයි එන්න මුල්ගල් තියන්න මාත් එක්ක අපි වැඩේ පටන් ගමු. එන්න මාත් එක්ක මම ආරාධනා කරනවා ඔබතුමා. නෑ ඒක තමයි උත්තරේ වගේ. ඊළඟට මම ඔබතුමාට කියන්න කැමතියි දැන් මේ දේශහිතයි ශීතේ ජාතිහිතයි ශීතේ ඒ ප්‍රතිපත්තිය ඇත්ත වශයෙන්ම අපේ ගරු සභාපතිතුමනි අපිත් ක්‍රියාත්මක කරනවා. ඒක මේ එක කොට්ටාසයකට එක දේශපාලන මතයකට සින්නක්කර ඔප්පෙන් ඉල්ල දීලා තියෙන අයිතියක් නෙවෙයි. දැන් බලන්න යහපාලන රජයේ අතිගරු ජනාධිපතිතුමා වෙල්ලස්ස කැරැල්ලේ විරුවන් දේශ ප්‍රේමීන් බවට පත්කිරීමේ කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කරා. ඒ වෙල්ලස්ස කැරැල්ලේ ක්‍රියාත්මක වුණු සටන් කලාව, අංගම්පොර කලාව, අපි ඒක තහනම් කලාවක් හැටියට මෙච්චර කල් තිබුණේ. ඒ පරදේශක්කාර සුදු අධිරාජ්‍යවාදීන් ලබපු තහංචිය, දමපු තහංචිය අපේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දුව කරලා ඒක ඉවත් කරා. දැන් ඒක දේශප්‍රේමීද දේශද්‍රෝහීද? චෛත්‍ය 1125ක් හදන එක රාජද්‍රෝහීද දේශහිතයිසීද? ඒක හොඳද නරකද? හෙට දවසේ උදාගම් සමාවෙන්න, හෙට දවසේ ගස් යට දහම් අධ්‍යාපනයේ ලබන දහම් පාසල් 206ක එකකට 140 ගානේ දහම් පාසල් ඉදිකරන එක හොඳද නරකද? ඒ නිසා පැහැදිලිවම මම මේ අවස්ථාවේ කියන්නට ඕන, බොහොම කණගාටුයි ඔබතුමා මේ බාධා කරන එක. හොඳට මතක තියාගන්න, බාධා කරොත් ඔවා පෙරලෙනවා ආපහු. ඔක කැරකිලා එනවා, ඒක කරන්න එපා. ඔවා කැරකිලා එනවා. නෑ ප්‍රශ්නයක් නෑ, මට ඔළුව පිටිපස්සෙත් පේනවා, බය වෙන්න එපා. පිටිපස්සෙත් ඇස් දෙකක් තියෙනවා. එහෙම තමයි මම වැඩ කරන්නේ. එහෙම තමයි උදාගම්මාන 20000ක් 20-25 වෙනකොට මේ රටේ කවුරු මොනවා කිව්වත් මේ රටේ ජනතාවගේ දෙපතුල ළඟට ගිහිල්ලා අපි පූජා කරන්නේ. අනේ නිසා මගේ ඇස්වල පිහිටීම ගැන ඔබතුමා බය වෙන්න එපා. නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ කරුණු කාරණා රසක් තියෙනවා. මම සියලු දේ ආවරණය නොකරත් මම බොහොම අගය කරනවා අපේ ගරු මැති ඇමතිතුමන්ලා ඉදිරිපත් කරපු අදහස් වලට. ඒ අදහස් වලින් ධනාත්මක, හරාත්මක, ගුණාත්මක අදහස් ටික ලබාගෙන අපි බොහොම ප්‍රගතිශීලී ගමනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන අපේ කාංචන විජේසේකර ඒ තරුණ මන්ත්‍රීතුමාගේ අදහස් අපි හොඳින් සටහන් කරගත්තා. ඒ අදහස් වලට සවන් දීලා අපි අපේ ගමන ඉදිරියට ගෙන යනවා. ඒ වගේම නලින්ද ජයතිස්ස මැතිතුමා චිත්‍රපට සංස්ථාව පිළිබඳව අර ගමේ භාෂාවෙන් කියනා වගේ කිරිගහට යන්න කිව්වා. හරියටම හරි කිව්ව දේවල්. ඒක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නැහැ. ඒ ඔක්කොම සත්‍ය. ඉතින් අපි මේ හැම දෙයකින්ම අදහස් උදහස් ලබාගෙන මේ කාරක සභා අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා පරිණත අමාත්‍යංශයක් හැටියට ඉදිරියට යන්න. නිසා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රමුඛ, මගේ අමාත්‍යංශයට අනුබද්ධ සියලුම ආයතනවල සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට නොනිදන අමාත්‍යංශයක් හැටියට ඉතාමත්ම කාර්යක්ෂම ශක්තිමත් ජනතා සේවා ඉෂ්ට කරන්නට දිවාරාය නොබලා කටයුතු කිරීම පිළිබඳව එතුමන්ලාටත් අපේ ස්තුතිය පුද කරමින් තවදුරටත් මේ විවාදය ඉදිරියට ගෙන යන්නට මේ සභාවේ සියලුම මැති ඇමතිතුමන්ලාටත් මන්ත්‍රීතුමන්ලාටත් අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.